සභාව කාලට බී.
හරි ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2022 අගෝස්තු මාස 12 වෙනි සිකුරාදා පෙරවරු 10 දක්වා කාලිත බී යුතුයි යෝජනා කරමු.
ඒ අනුව සභාව 12 වෙනි සිකුරාදා පෙරවරු 10ට කාලිත මොන ලැබේ. විවාදේ ඉරාන් වික්‍රමරත්න මැතිතුමා
කතානායකතුමනි ස්තුතියි. මම පළවෙනිම කාංචන ඇමතිතුමාගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. අද සමහර කර්මාන්තවලට ඉන්ධන ලැබෙන්නේ නැහැ. වඩු කර්මාන්තය ගත්තොත් උදාහරණයක් ඇටියට ලී කපනකොට යන්ත්‍ර උපකරණ භාවිතා වෙනවා. QR කෝඩ් එක ආවට පස්සේ එයාට ලැබෙන්නේ නැහැ. ඒ ඉස්සලා AGA ගේ ලියුමලට ලැබුණා. දැන් මම ඉල්ලනවා වහම ක්‍රමයක් යොදවන්න කියලා. මේ වඩු කර්මාන්තයේ අයටත් එයාගේ යන්ත්‍ර උපකරණ භාවිතා කිරීමට ඉන්ධන ලබා ගැනීමට. දෙවෙනිව කතානායකතුමනි, ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. ජනාධිපති කොමිෂන් සභාවක් තිබුණා. මේ ජනාධිපති කොමිෂන් සභාවේ රේගුව පිළිබඳව රේගු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා කතානායකතුමනි, ඒ කොමිෂන් සභාවේ රේගු ඒ වාර්තාව රේගුව පිළිබඳ තියෙන වාර්තාවත් සභාගත කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අද අපි මූණ දෙන ආර්ථික අර්බුදය ගැන අපිට පෙනෙනවා ණය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් රජයෙන් අපිට දත්ත දෙනකොට කියනවා චීනයෙන් ලැබුණ ණය 10%යි කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් 13%යි, ලෝක බැංකුවෙන් 9%යි, ISB එක 47%යි, ජපානයෙන් 10%යි, ඉන්දියාවෙන් 2%යි, අනිත් සියලු දෙනාගෙන් 9%යි කියලා. නමුත් ඇත්තටම චීනයෙන් ඊට වැඩිය ලැබිලා තියෙනවා. China Exim Bank එකෙන් දීලා තියෙනවා ණය. ඒව කෙලින්ම ඒ ආයතන වලට දීලා තියෙන නිසා රජේ ණය හැටියට රජය ඒක සඳහන් කරලා නැහැ. ඒව හුඟක් තියෙනවා. ඒවා SLPA, CEB, Civil Aviation Authority එකට, හම්බන්තොට පෝට් එකට, නොරොච්චොල්ලේ වලට, මත්තල ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. නමුත් මේවත් ඇත්තටම රජේ ණය. මොකද රජයට තමයි මේවා ගෙවන්න වෙන්නේ. ඒ වගේම ෆොරින් කරන්සි ටර්ම් ෆයිනෑන්සින් එක චයින ඩෙවලොප්මන්ට් බැංක එකෙත් ඒක ඇතුළු කරලත් නැහැ. ඒතර එහෙම බැලුවොත් චීනයෙන් ලැබුණ ණය මුළු ණය ප්‍රතිශතයෙන් 20%ක් විතර වෙනවා. ඊට පස්සේ අනික් ඒවා මම මේ ඔක්කොම සංඛ්‍යා ලේඛන කියවන්න යන්නේ නැහැ. ඉතින් අපි මේක සලකලා බලන්න ඕනේ. ඊට අමතරව අපේ අර්බුදය කොච්චර විශාලද කියලා කිව්වොත්, දැන් බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ දෙවැනි ටර්මිනල් එකේ කන්ස්ට්‍රක්ෂන් එකේ ජයිකා ආයතනය ඩොලර් මිලියන 570ක් දීලා තියෙනවා. නමුත් ඒක නතර කරලා තියෙනවා කියලා තමයි දැන් තියෙන ආරංචිය. මොකද අර තායිස එක්ක සිදුවුණ ගැටලුව ප්‍රශ්නය නිසාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මුදල නතර කරලා තියෙනවා, ජයිකා එකෙන් නතර කරලා තියෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ, ඒ කියන්නේ කඩවත ඉඳලා මීරිගමට යන කොටසේ චයිනීස් එක්සිම් බැංක එකෙන් උත් මිලියන 51ක් දීලා තියෙනවා. ඒකත් නතර කරලා තියෙන්නේ දැන් තියෙන විදියට. ඊට පස්සේ ලෝක බැංකුවෙන් සඳහනක් කළා ජූලි 29 වෙනිදා ලංකාවට ඒ අය ණය දෙන්න ලෑස්ති නැහැ කියලා. මැක්‍රෝ ස්ථාවර භාවයක් තියෙනකන් ණය දෙන්න ලෑස්ති නැහැ කියලා. ඒතර ඇත්තටම දැන් අපි කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ? මේ ප්‍රශ්න විසඳගන්නේ අනකොට අපි මේ ගනුදෙනු තියෙනවා, නෙගෝෂියේට් කරන්න තියෙනවා. දැන් අපි දන්නවා අපි මූණ දෙන ප්‍රශ්නේ ඇවිල්ලා මුදල් ඩොලරය පිළිබඳව ප්‍රශ්නයක්. ඒ වගේම මූල්‍ය ෆිස්කල් ප්‍රශ්නයක් තියෙනවා, අයවැය ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිට බැංකු පද්ධතිය ගැන ප්‍රශ්නයක් නැහැ. 1997 තායිලන්තය මේ වගේ ප්‍රශ්නයකට මූණ දෙනකොට ඒ අයට තිබුණා මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා, කරන්සි ක්‍රයිසිස් එකක් තිබුණා. ඒ වගේම ඒ අයට බැංකින් ක්‍රයිසිස් එකක් තිබුණා, බැංකු පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා, අර්බුදයක් තිබුණා. නමුත් ඒ අයට ෆිස්කල් ක්‍රයිසිස් එකක්, අයවැය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි දන්නවා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට කියනවා අපේ විදුලි බිල සංශෝධනය කරන්න ඕනේ කියලා. මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ, අද කාලේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ වගේම කියනවා අපිට ඛනිජ තෙල් සංස්ථාවේ ශේෂ ප්‍රත්‍ය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියලා කියනවා. තුන්වෙනිව අපිට කියනවා අපේ විදේශීය ණය ඒ විදේශ ණය පරිමිතය පෙරිමීටය එක ඒක විශාල කරන්න ඕනේ කියලා කියනවා. මොකද විදේශ ණය ඇවිල්ලා 130ක් විතර කියලා කියනවා. නමුත් අපේ මුළු ණය ප්‍රමාණයෙන් බලපුවාම නමුත් මම මෙතන අවධානයක් යන සඳහන් කරන්නට ඕනේ මේ එක එක අය කියන විදිහට මේක කරන්න බෑ කියන එක සඳහන් කරන්නට ඕනේ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙක කතා කරනකොටත් ඒක අපේ න්‍යාය පත්‍ර වෙන්න ඕනේ. ඒ අයගේ න්‍යාය පත්‍රය විතරක් වෙලා හරියන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපි නැති අරමුදයක් ඇති කරගන්නට යනවා. අපිට තියෙන්නේ ඩොලරක පිළිබඳ අරමුදයක්. ඒ වගේම අපිට තියෙන්නේ අයවැය මූල්‍ය පිළිබඳ ෆිස්කල් අරමුදයක්. නමුත් අපිට බැංකු අරමුදයක් නැහැ. බැංකු ආරක්ෂා වෙන විදියට පමණයි අපි මේ ක්‍රියාවලිය යෙදෙන්නට ඕනේ. මේ අය මේ එක එක රටවල් වල ගුණ වුණ දේවල් විච සිද්ධීන් අනුව සමහරලාට ඇවිල්ලා එක එක යෝජනාවල් කරනවා. විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපි සැලකිය යුතු නැහැ. අපි ඒ ස්ථාවරයේ ඉන්න ඕනේ. නැත්තම් එක ප්‍රශ්නයක් විසඳන්න තව ප්‍රශ්නයකට අපි යන්න පුළුවන්. ඒක වුණොත් විශාල ගැටලුවක් වෙනවා. ඒ ගැටලුවෙන් එන්න දශකයක්වත් යයි. එනිසා අපි ඒකට අසු නොවී සිටිය යුතුයි. ඒ වගේම අපි දන්නවා ජනාධිපතිතුමා කවුද කිව්වා රාජාසන කතාවක් කළා කියලා. මම දැනන් හිටියේ නෑ රනිල් වික්‍රමසිංහ රජෙක් වෙලා කියලා. හරිද? රාජාසන කතාවක් කළා කියලා මම දිගින් දිගටම අහගෙන ආගෙන ගියා. බට් වාසනාවකට නම් පොතේ තියෙනවා මේක ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා තියෙනවා. ඉතින් අපි ජන රජයක්, අපි ඉන්නේ ජනාධිපති කෙනෙක්, ජනතාව ස්වෛරීයයි. ඉතින් ඒක නිසා හොඳයි. එතකොට මෙතන ඔහු සඳහන් කළා යම්කිසි දේවල් කිව්වා. අර මොකද්ද කිව්වේ? ඔහු කිව්වා දූෂණයට ආපුහම, මම මේ 17 වෙනි පිටුවෙන් කියවන්නේ, ඒ වගේම අල්ලස දූෂණය හා වංචාව මේ සමාජයේ මුළුමනින් තුරන් කිරීමත් අනිවාර්ය කාරණයක්. අල්ලස හා දූෂණය මැඩලීමේ ජාතික ප්‍රතිපත්තියක් මම ක්‍රියාවට නන්වනවා. මේ සම්බන්ධයෙන් නව නීති රීති හා අනපනත් අධිකරණ ආමාත්‍යංශ විසින් සකස් කරමින් පවතිනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් දූෂණ මැඩලීමේ පිළිබඳව එකඟතාවයකට එළඹෙනවා කියලා කිව්වා. ඉතින් ඔහු සඳහන් කළා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා අපේ රටේ දූෂණය පිළිබඳව යම්කිසි සංස්කෘතියක් තියෙනවා. අපිට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොට, හරිද, දවසක් කැහැ ගන්න කිව්වා. කවුද හොරා කියලා කැහැ ගන්න කිව්වා. අපේ ආණ්ඩුවේ පිටිපස්සේ ඉන්න මන්ත්‍රීවරු කැහැ ගන්න කිව්වා. මහින්ද හොරා කියලා කැහැ ගන්න කිව්වා. දැන් අගමැතිතුමත් මෙතන ඉන්නවා. අගමැතිතුමත් දැන් ඉන්නේ ජනාධිපතිතුමා ගැන දවසක් කිව්වා බැංකු හොරා කියලා කිව්වා. මම දන්නේ නැහැ කවියක් කිව්වද සින්දුවක් කිව්වද ඇත්තටම කිව්වද නැද්ද කියලා. හරිද? ওই වගේ දේවල් කිව්වා. දැන් මම මෙතන කතා කරන්නේ යම්කිසි සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා. මේ තියෙන ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතු වලින් එකක් තමයි අල්ලස සහ දූෂණය. දශක 4ක කාලයකට මේක අධ්‍යයනය කළොත් අපිට පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිවාදය, ආගම්වාදය, ජාතික ආරක්ෂාව කියන ඔය වචන ඉස්සරහට දාගෙන දේශපාලනය හා ඉහළම නිලධාරීන් දම්වැල් පුරුක්කක් වගේ අඩු වැඩි වශයෙන් මේ රටේ මහජන මුදල් කොතරම් කොල්ල කෑවද කියලා අපිට හොයාගන්න බෑ. මේක අපි වෙනස් කරන්නට ඕනේ. අල්ල සහ දූෂණය වෙනුවෙන් සම්පාදනය කරන නීති රාක්කවල පුස්කනවා රාක්කවල. ඒකෙන් මේ මිනිසුන්ට වැඩක් නැහැ. රාක්කවල දේශපාලන නායකයෝ අගුළු දාගෙන තියෙන්නේ. චෝදනාවලට ලක්වන දේශපාලකනේ නිතරම තම සහවර නිලධාරීන් ආරක්ෂා කරනවා. නිලධාරීන් තමුන්ගේ දේශපාලනය හාම්පුතා ආරක්ෂා කරනවා. මේක ආත්මගත බැඳීමක්. මේ දෙන්න අන්තිමට නීතියේ සිදුරු අස්සෙන් රිංගනවා. අපි ඉතිහාසයේ පුරාම මේක දැකලා තියෙනවා. මං ඉල්ලීමක් කරනවා නීතිඥ ප්‍රජාවෙන්. මේ ඉල්ලීම කරන්නේ මේ මහ පරිමාණයේ වංචනිකයන් දූෂණිකයන් වෙනුවෙන් පෙනී සිටින්න එපා කියලා ඉල්ලීමක් කරනවා. දේශපාලඥයන්ට විතරක් රට හදන්න බෑ. වෘත්තීය වේදින් ඉදිරිපත් වෙන්න ඕනේ. රට හදනවා නම් දූෂණය වළක්වනවා නම් අද රටත් වෙලා තියෙන ව්‍යසනය බලන්න, මේ රට හදන්න නීතිඥයන් විදියට ඔබතුමන්ලාට විශේෂ වගකීමක් තියෙනවා. ඔබ නීතිඥයන් ලෙස අල්ලස දූෂණයට සම්බන්ධ අයට නීතියෙන් රිංගන්න සහන හොයන එක වැරදි කියලා කියන්නට ඕනේ. මේක ඔබ ආපස්සට හරවන්න ඕනේ. මේ ප්‍රශ්නේ අපි විසඳන්න යනවනම් මේ රටේ වගේම දක්ෂ අවංක නීතිඥ මහත්වරු විනිසුරවරුන් ඉන්නවා. ඕන් අපි අගයනවා. ඕන් මේ වෙලාවේ රට වෙනුවෙන් පෙරට එන්න ඕනේ. අල්ලස වංචාව දූෂණය නවත්වන්න ඔවුන් එකතු වෙන්න ඕනේ. ඉතින් අපිට ඕනේ අපිට නීති විතරක් මදි, ප්‍රාතික ප්‍රතිපත්ති විතරක් මදි. මේක කියෙව්වහම මට ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම පැහැදිලි. අපි මේකෙන් යහට ගිහිල්ලා මේක ක්‍රියාවට දැන් යොදවන්නට ඕනේ. ක්‍රියාවට යොදවන්න ඕනේ. අපේ අලුත් අල්ලස් දූෂණ හේරේ කොමිෂන් සභාවේ පනතක් තියෙනවා. 2019 දී ඒක හැදුවේ සියබොක් පනත. ඒක කොමිෂන් සභාව ස්වාධීන කරන්න. ඔය අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙන් කතානායක තුමෙනි එක ප්‍රසිද්ධ දේශපාලඥයෙක්වත් මේ රටේ, එක ප්‍රසිද්ධ නිලධාරි කෙනෙක්වත් මේ රටේ නීතිය මාර්ගයෙන් දනුවමක් ලබලා නැහැ. ලබලා නැහැ. මේ රට ඇත්තටම එච්චර පිරිසිදුද? අරගලය කරන විරෝධතාවය පෙන්වන අය දිගින් දිගටම කියපු දේවල්නේ එකක් මේකයි. අද අලුත් ජනාධිපති කෙනෙක් ඉන්නවා. අලුත් ආණ්ඩුවක් තියෙනවා. අද අපිට වෙනසක් කරන්න පුළුවන්. නමුත් මේක ප්‍රමුඛ කරන්නට ඕනේ. මේ මේ මේව පස්සට දාලා හරියන්නේ නැහැ. ඒ නිසා කියනවා ඒ අල්ලසා දූෂණට ඉරේ කොමිෂන් සභාවේ අලුත් නීතිය වහාම පාර්ලිමේන්තුවට ගේන්න. ඒක නීතිපති දෙපාර්තමේන්තුව එක තියෙනවා. ඒ වගේම වත්කම් බැරකම් ප්‍රකාශ කරන හුඟක් කතා කරලා තියෙනවා. මේක වැඩියෙන්ම දෙන්නේ ඔබතුමාටනේ. ඔබතුමාට තමයි වැඩියෙන්ම මේවා ගෙනල්ලා දෙන්නේ. පොඩි හැම එකේම පොඩි තියෙනවනේ, අගුලක් ගහලා තියෙනවනේ. එතකොට කැබිනට් මණ්ඩලයට ගියාම ඇමති කෙනෙක් වුණාම ඒක දෙන්නේ ජනාධිපතිතුමාට. මට මතකයි ඉස්කෝලේ යන කාලේ කිව්වා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අස්වීමේ ලියුම් අරගෙන සාක්කුවේ දාගෙන හිටියා කියලා කතාවක් මම විපක්ෂෙන් ඇහුවා මේ ඉස්කෝලේ යන ළමයෙක් ඇටියට. මම ඒ කාලේ ඇහුවා අද ඔය අල්ලස් ඔය වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපතිතුමාගේ සාක්කුවේ තියාගෙන ඉන්නේ අස්වීමේ ලියුමන වගේමයි. කිසිම වෙනසක් නැහැ. අවුරුදු 40කට පස්සේ කිසිම වෙනසක් නැහැ. ඔක අපි වෙනස් කරන්න ඕනේ. ඔබතුමාත් මේකට ඉදිරිපත් වෙන්න ඕනේ. ඔබතුමාගේ අතර තමයි මේව ගෙනල්ලා දෙන්නේ වැඩි පිරිසක් මන්ත්‍රීවරු. මේවා අපි ප්‍රසිද්ධ කරන්න ඕනේ. මොකද මේ විරෝධතාවය දාපු අය විශේෂයෙන්ම අපිට කිව්වේ අල්ලසන දූෂණයට තිත තියන්න කියලා කිව්වේ. ඉතින් මේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න. ඒ වගේම නීති තියෙන්න පුළුවන්. නමුත් නඩු දාන්නේ නැත්තම් මම ඇමති කෙනෙක් වෙලා හිටියා. නීතිඥ දෙපාර්තමේන්තුව මට උපදෙස් දෙනවා. ඊට පස්සේ මම ගිහිල්ලා හොරකම් කරනවා. ඊට පස්සේ නීති දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙනවා මට විරුද්ධව නඩුවක් දාන්න. ඔක වෙන්නේ නැහැනේ. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් තියෙනවානේ. ඊට පස්සේ සමහරට නඩු දානවා. ආණ්ඩු වෙනස් වුණාම මොනවද කරන්නේ? ඊට පස්සේ නඩු අස්කරගෙන යනවා. මේ රටේ මේ හැමතිස්සෙම මේ 225ට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. වැඩක් නැහැ. ඕක කරන්නේ අනිත් අය නිදහස් වෙන්න. මේ රටේ නීති ක්ෂේත්‍රයේ ඉන්න අය ඒකට වග කියන්න ඕනේ. වග කියන්න ඕනේ. ඒ කියන්නේ විනිශ්චය කරන අය, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න අය, ඒ වගේම නීතිඥ මහත්වරු අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා තමයි අල්ලස දූෂණයට තිත තියන්න ඕනේ. මොකද අපිට විරුද්ධව චෝදනාව තියෙන්නේ. ඒ නිසා ඒ අය ක්‍රියා කරන්න ඕනේ. මේක කරන්න අත්‍යවම අවශ්‍යයි කියලා ක්‍රියා කරන්නට ඕනේ. ඒ නිසා ස්වාධීන නඩු පවරන්නන්ගේ කාර්යාලයක් ඕනේ. ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ විතරක් පවරන්න බෑ. ඔකමව දිගින් දිගටම කියනවා. හුඟක් අය නිදහසට කරුණු කියනවා. මෙතන අද අධිකරණ ඇමතිතුමා ඉන්න නිසා මම කියනවා අවම වශයෙන් ස්වාධීන රාජ්‍ය නඩු පවරන්නන්ගේ කාර්යාලයක්වත් දාන්න බැරි නම් ස්වාධීන අල්ලස් පවරන්නන්ගේ කාර්යාලයක් දාන්න කියලා. අල්ලස් පවරන්නන්ගේ කාර්යාලයක් දාන්න. ඒක කරන්න පුළුවන්. ලෝකයේ අනිත් රටවල් වල එක කරලා තියෙනවා. ඒක වහම කරන්න පුළුවන් දෙයක්. අඩුම ගන්න. එතකොට අල්ලස දූෂණේ එකට හරි කොටු කරගන්න පුළුවන්. බස් එකේ ගේන්න පුළුවන්. එහෙනම් ස්වාධීන රජයේ නඩු පවරන්නන්ගේ කාර්යාලයක්. ඒ වගේම මතයක් තියෙනවා මේ අපි හොරගම් කරපු දේවල්, අපි ඇමතිවරු මන්ත්‍රීවරු හොරගම් කරපු දේවල් මේ රටේ විතරක් නෙමෙයි, ඉඩම් මාලිගාවල් ගැන විතරක් නෙමෙයි, පිට රටවල් වලත්
ඌවා හංගගෙන ඉන්නවා කියලා කතාවක් තියෙනවා. දැන් කතාවක් තියෙනවා ඒකෙන් කොටසක් ඩොලර් හිඟියක් තියෙන නිසා එක එක ක්‍රමවිදින් රට තුලට එනවා කියලා කතාවක් තියෙනවා. එක එක ක්‍රමවලින් ඒව එනවා කියලා. ඉතින් මේ සොරාගත්ත පොදු වත්කම් අය කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයටයි ලෝක බැංකුවටයි. නමුත් මම ඒකෙන් යහට යනවා. ඒ වැඩපිළිවෙල කරන්න අපි වහම කරන්න ඕනේ. මම ඒකෙන් යහට යනවා. මම කියනවා අපි මේ රටේ ඒක නීතිගත කරමු. ඒකට හේතුවක් තියෙනවා. හේතුව මේකයි. ඉතිහාසයේ දිහා බැලුවොත් පිනෝෂේ ඉඳලා ඉතිහාසයේ දිහා බැලුවොත් ඔය හොරකම් කරපු ඒවා සාමාන්‍ය විශාල මට්ටමෙන් හොරකම් කරන්නේ ඉතින් ඉහළම මට්ටමේ හිටපු අයනේ ජනාධිපතිවරු අගමැතිවරු ඇමැතිවරුනේ පහළ මට්ටමෙන් හිටියෝ ගස් කපන එකයි වැලි කපන එකයි ওই වගේ ඒවා පර්මිට් අරගෙන සල්ලි හොයන ඒවානේ කරන්නේ පහළ මට්ටමේ මං කියන්නේ මේ ඉහළ මට්ටමේනේ ඒවා පිටරට හංගන්නේ නැහැනේ මේවා පිටරට හංගන දේවල්නේ එතකොට ඒක ගේන්න අවශ්‍යයි හැබැයි ඉතිහාසය දිහා බැලුවොත් කතානායක තුමනේ සමහරට අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් යනවා ඒ එහෙම නෙමෙයි මේක ඉක්මනට කරන්න ක්‍රමවේද තියෙනවාද මම ඒක ඔක්කොම සභාවේ කියන්නේ නැහැ ආණ්ඩුව එක්ක සාකච්ඡා කරනකොට ඒක කියන්නම් ක්‍රමවේද තියෙනවා නමුත් ඒක කරන්න ආයතනයක් ඕනේ බලතල දීලා ආයතනයක් ඕනේ මේ හොරු අල්ලනකොට පිට රටවල් වල ඉන්න හොරු අල්ලනකොට අපේ අයව පුහුණු කරලා අපේ අයට ඒක ගිහිල්ලා කරන්න නීතිය වෙනගෙන වෙන්න පුළුවන් මූල්‍ය ගැන වෙන්න පුළුවන් ෆොරෙන්සික් ගැන වෙන්න පුළුවන් ඒක කළාම තමයි අරුදු 20 30 යන්නේ හැබැයි ඉක්මන් ක්‍රම විදි තියෙනවා විශේෂ ආයතන තියෙනවා විශේෂ නීති සමාගම් තියෙනවා මේක පිළිබඳ විතරක් විශේෂත්වයක් තියෙන ඒ අයව අපිට පාවිච්චි කරන්න පුළුවන් අනික එක මේ රටේ අධිකරණයට ඉදිරිපත් කරන්න නෙමෙයි ඒ රටවල් වල අධිකරණයට කෙලින්ම ඉදිරිපත් කරන්න ඉක්මන් ඒක කරලා ඒ රටවල් වල තීන්දුව ගන්න පුළුවන් මේ හොරකම් කරපු අය මේ මං කතා කරන්නේ දේශපාලයන් ගැන විතරක් නෙමෙයි නිලධාරී ඉහළ නිලධාරීන් අපි දේශපාලනේ අවුරුදු 5න් පාඩ පන්නන්නවත් පුළුවන් ඡන්දෙන් මේ නිලධාරීන් අවුරුදු 20ක් 25ක් එකතැන ඉන්නවා ඒ අය ඔක්කොම වග කියන්න ඕනේ මේ අර්බුදයට ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ අධිකරණ ඇමතිතුමාට අපි ඒක නීතිගත කරන්න බලන්න අවශ්‍යයි ඒ වගේම මේ ජාත්‍යන්තර අරමුදට එක්ක දැන් අපි යනවා දැන් එකඟත්වයකට යනවා. ඔය එකඟත්වයට යනකොට හරිද මම කියන්නේ මේක කාපට් එක යට දාන්න යන්න එපා. මොකද ඒකලන් ඒක සඳහන් කළා මේ අල්ලස දූෂණයට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ කියලා. එතකොට ඩයග්නොස්ටික් ටෙස්ට් එකක් කරනවා වගේ ඒවා ඇවිල්ලා ඌ ඇවිල්ලා මේ රෝගියක් තියෙනකොට හරිද රෝගය විනිශ්චය පරීක්ෂණය අවශ්‍ය නැහැ. හරි මට ටිකක් තව ටිකක් කල් ගන්නවා. හරි. එතකොට ඩයග්නොස්ටික් ටෙස්ට් එකක් රෝග විනිශ්චය පරීක්ෂණ අවශ්‍ය නැහැ. මේ රෝගිය ඔක්කොමලා දන්නවා රටේම ඔක්කොමලා කියනවා අපි රෝගී කියලා. මේක මිනිස්සු කර කර ඉන්න ඕනේ නැහැ. ඔය කල් දැමීමේ දේවල් වලට යන්න එපා කියලා මම අලුත් රජෙන් ඉල්ලීමක් කරනවා. මේක ඉස්සරහට දාන්න. මේක තමයි ඉතිහාසයේ අපිට තියෙන අවස්ථාව. මේක පිරිසිදු කරන්න තියෙන අවස්ථාව. මේක ඉස්සරහට දාන්න. මොකද කල් දාන්න නම් හරි ශූරයි කොමිටුවක් දායි ඊට පස්සේ කියයි ඩයග්නොස්ටික් ටෙස්ට් එකක් අපි කරමු ඔය ක්‍රමයට යයි. ඉතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට හොරු ආරක්ෂා කිරීමේ චෝදනාවක් නැත්තම් ඒ වගේ හැඟීමක් තියෙනවා රට තුල. මම කියන්නේ ඒක අපිට ගැලවෙන්න පුළුවන්. අප ගැලවෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ජනාධිපතිතුමා මේක ප්‍රමුඛ කළොත් මේවා ඉස්සරහට ගෙනල්ලා මේවා ක්‍රියාත්මක කළොත් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. I want to say that in the speech that the president gave, the policy statement, in page 14, he said, it is essential to completely eliminate bribery, corruption and fraud from our society. I will implement a national policy to combat bribery and corruption. New rules, regulations and orders in this regard are being prepared by the Ministry of Justice. A consensus will be reached with the International Monetary Fund regarding combating of corruption. My plea is this. This is there. What we need to do is actually bring it to the forefront. We can't put a statement. This agenda is not the International Monetary Fund's agenda. This should be our agenda. We have had protesters in this country for months. This is the only country in the world that the chief executive, the president of the country, had to vacate and flee the country because of protesters. This is not a normal situation. This can recur if we collectively as a parliament don't take the right steps. What's the problem? Opposition and government could get together. We could work on anti-corruption measures. Let's not go to the place because the public have a feeling that we are protecting each other. We shouldn't be doing that. We are there to protect the public. We have come to do public service. And therefore, I'm calling upon the government to quickly bring the new Seabok law, because that law makes Seabok independent. In 28 years of Seabok, we haven't had a single prominent politician or official being convicted. We must make assets and liabilities publicly available so that they could be audited. If there is a necessity, they could be audited. We need to have an independent prosecutor's office, chief prosecutor's office. But at a minimum, I would say that we need to have at least an independent bribery prosecutor's office, anti-corruption bribery prosecutor's office. That's a minimum that we could do. That could be established immediately. The Justice Minister is here in the House. The Prime Minister is here in the House. And I'm telling them to take a lead on this and do this, because your legacy will depend on all the reforms that you bring in this short period. And it can be done. We in the opposition and the government can get together on these things. The stolen assets recovery program of the World Bank and the United Nations, we need to do it. But I'm saying, again, let's bring a law. Let's put in an institution which can make the recovery quick rather than 20, 30 years later. Within 10 years, we will see justice done by the people in this country. Finally, I would say this. Please, let's not fall into the trap of agreeing on words with the International Monetary Fund, even on the staff level agreement or any agreement. Let's genuinely do this. Otherwise, somebody might suggest, let's do a diagnostics test about this. Let's appoint a committee about this. There's nothing to diagnose. The whole country is convinced that this is a cancer that we have, that corruption is a cancer that we have, and we need to get rid of this cancer. Unfortunately, the Ranil Wickremesinghe's government is widely thought by people in this country that it will protect those who steal and rob in office. That's a perception. But let's correct the perception. If we give priority and we bring these laws and create an office of prosecution, it will take away that image. It will take away that image, and the country will go forward. Because if we do this, just like you are doing some of the other reforms, if you do this, I'm sure the international community will come around in supporting us to get out of this problem in a short period rather than suffering for a decade. Thank you very much for the time you have given me, Mr.
Thank
Speaker.
You, Honourable Prime Minister. Yes. Oh.
Wait, I'll speak and then... Okay.
ඔබතුමාගේ අවසරය ඇතුව විනාඩි දෙකක තුනක කාලයක් විතරයි ගන්න. ගරු ඉරාන් විප්‍රමරත්න මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණය තිබෙන වැදගත්භාවය නිසා තමයි මම මේ කාරණය ඉදිරිපත් කරන්නේ. අපි 2015 දී 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පිළිගත්තා එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහිව ඇන්ටි කරප්ෂන් ලෝ ක්‍රියාත්මක කරනවා කියලා. එදා ඒ පනත් කෙටුම්පත හදන්න ආරම්භ කරලා කරා අපි. නමුත් අවසන් වුණේ නැහැ මේ වෙනකොට ඒ පනත් කෙටුම්පත අපි සකස් කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලය මේ වෙන විට අනුමත කරලා තියෙන්නේ. එතකොට දැන් පවතින අල්ලස දූෂණ කොමිෂන් සභාව වෙනුවට අලුත් අල්ලස් දූෂණ කොමිෂන් සභාවක් සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනත වෙනුවට අලුත් නීතියකුත් ඒ හරහා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒක නිසා මෙය වඩාත් සාර්ථක ක්‍රමවේදයක් බවට පත් කරගන්න එම පනත් කෙටුම්පතේ පිටපත් මම සියලු පක්ෂ නායකතුමන්ලට ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරිපත් කරනවා. ඔබතුමන්ලගේ කරුණාකරලා ඒ අදහස් ලබා දෙන්න. ඒ අනුව අපිට පුළුවන් වෙනවා ඇන්ටි කරප්ෂන් ලෝ එක දූෂණයට විරුද්ධ පනත සම්මත කරගෙන ඉතා ඉක්මනට ඔය ඔබතුමාලා යෝජනා කරන අපිත් ප්‍රාර්ථනා කරන ආකාරයේ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ස්ථාපිත කරගන්න. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව හමුවේ කරලද ප්‍රකාශනය දිහා ඉතා ප්‍රවේශමෙන් ගැමුරෙන් බලන ඕනෑම කණ්ඩායමක් අද එම ප්‍රකාශනය නිර්මල ආස්වාදයක් අපේක්ෂාවන් ජන ජනතාව තුළ ඇති කරවන තත්ත්වයක් බව පිළිගනිමින් සිටින්. ඇයි ගැබ්බ ඇති බුද්ධිමය ප්‍රයත්නය අප කවුරුත් මේ සභාවේදී විමසා බැලිය යුත්තේ දෙපිළ බෙදී කරන සංවාදයකට වඩා සංගතනයක ස්වරූපයෙන් අප කාට කාට දේශනය අනුසාරයෙන් අදහස් දැක්විය හැකි නිසාය. විශේෂයෙන් තමාගේ කතාවේ අතීත ආර්ථික උරුමයේ විදේශ වෙළඳාම ගැන සඳහන් කරන අවස්ථාව සුවිශේෂයි. ඒ කාලේ ශ්‍රී ලංකාව හඳුනාගත්තේ පෙරදිග ධාන්‍යාගාරයක් ලෙස බවත් තම ඉතිහාසයේ ගතවන දේශනයේ එතුමා සඳහන් කරනවා. මෙය හුදෙක් නාමික අර්ථයක් පමණක් නොව අද යුගයේ තිබෙන මහා අභියෝගය, ආර්ථික හා මූල්‍ය අර්බුදයක්, ආහාර අර්බුදය හමුවේ අපරට මුහුණ දෙන තත්ත්වයක් ලොවේ පණිවිඩය ගැමුරෙන් ප්‍රකාශ කිරීමයි. අපට ආහාරෙන් සම්පෝෂිත වෙහැකි රටක් බවත් එම රට එසේ ගොඩනැගීම සඳහා පැහැදිලි ගමන් මාර්ගයකට අවතීර්ණ යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ආර්ථික නවීකරණය කළ යුතු බවත් රටේ මෙවැනි අර්බුදයක් ඇති නොවීමට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කළ යුතු බවත් විශේෂයෙන් පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වාර්තා සැලසුම් වර්තමාන රජය මේ වෙන විටත් සකස් කරමින් තිබෙන බව සඳහන් කළා. අපිට තිබෙන ප්‍රශ්න අතර අපේ රටේ සංවර්ධනය සඳහා අද විදේශ විනිමය අර්බුදය උත්සන්න වී තිබෙනවා. ඒ බව ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේද පිළිගන්නවා. ඒ ගැන එකඟතාවයකින් වැඩ කළ හැකි ක්‍රමවේදයක් අවශ්‍ය බවත් පිළිගන්නවා. දරු මට පෙර කතා කරපු ඉරාන් වික්‍රමාන්ත මන්ත්‍රීතුමා සඳහන් කළ නාස්තිය දූෂණය හා වංචාවට එරෙහිව පැහැදිලිව ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ පැහැදිලි වැඩපිළිවෙලකට අවතීර්ණ වීම සඳහන් කරා ගදු අධිකරණ ඇමතිතුමා එය සනාථ කළා. එහි IMF එක සමග කටයුතු කිරීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙත සඳහන් කළ තියෙන as you mentioned in page 14 I don't want to repeat we are committed to achieve it. The president as well as the government is committed. All of us must work together. That is the principle on which we can come out of this serious national crisis. E wagema goliya aarthika pavanata apa avabodha karayitu bavata janadhipathiyuma pahadili karanawa goliya pravanata handuna ganna athara ඉදිරි වසර 25 සඳහා ජාතික ආර්ථික ප්‍රතිපත්ති සකස් කර ගැනීම පිළිබඳ මෙහිදී අවධාරණය කරනවා. ජාතික ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේදී විගෝලීයකරණය කෙරෙහි යොමු වීම පැහැදිලි වෙනවා. එක්සත් ජාතීන්ගේ 21 වන සියවස සඳහා න්‍යාය පත්‍රයේ මේ ඊටම වැදගත් බව පෙන්눔 කළ තිබෙනවා. ඒ එක් පරිච්ඡේදයක් ධරණීය කෘෂි කර්මාන්තය සස්ටේනබල් ඇග්‍රිකල්චර් විගුලීකරණ සංවර්ධන උපාය මාර්ග සකසා ගැනීමේදී වැදගත් වෙනවා. ගරු කතානායකතුමනි, මේ මූලික කරුණු පදනම් කරගෙන අනිකුත් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයකට අපි පිවිසිය යුතු බව පැහැදිලි කර තිබෙනවා. එයට පිවිසෙන පළවෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය 22 සංශෝධනය අද උදේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් අපි මේ බැඳියාවෙන් හා ප්‍රකාශිත කරුණු අනුව ගමන් කිරීමට පියවර ගැනීම සිටිනවා. එයට විරුද්ධ පක්ෂයට සහයෝගය දෙන ලෙසත් කරුණු ඉදිරිපත් කර දෙන ලෙසත් පැහැදිලිව යළිත් වරක් ප්‍රකාශ කර ආරාධනය කරනවා. පසුගිය දවස්වල මේ පිළිබඳ සාකච්ඡාවල් සෑම දේශපාලන පක්ෂයක් සමග පැවැත්වුවා ජනාධිපතිතුමා. ඒ ආරම්භය කර තිබෙනවා. තවත් ක්ෂේත්‍ර සඳහා පිවිසීමේ ඕනෑකමේ සමගම මතු වෙනවා. ආණ්ඩු ක්‍රම පාලනයේ ප්‍රතිසංවිධානයක අවශ්‍යතාවය, ආර්ථික ප්‍රතිසංවිධානයක අවශ්‍යතාවය ඉතා පැහැදිලි කර කතානායක තිබුණි. ඒ බව මේ ඉදිරිපත් කරන ලද කරුණු වලින් පැහැදිලි කරනු ලැබුවා. මේ පාර්ලිමේන්තුවට දීර්ඝ කාලයක් සාකච්ඡා කරන ලැබූ කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රකාශනය ජනාධිපතිතුමා සඳහන් කරන පමණක් නොව මේ වෙන විටත් ඒ පිළිබඳ සාකච්ඡා පාර්ලිමේන්තුවේ අදාළ ස්ථාවර නියෝග වෙනස් කිරීම සඳහා ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරන ගැනීම අපි ඒ සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. මේ තුලින් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට 225 දෙනාටම සහභාගී විය හැකි ප්‍රජාතන්ත්‍රවාදයකට පිවිසෙන්න පුළුවන් දොරටුව විවෘත වෙනවා. එය අපි ප්‍රතික්ෂේප නොකරමු. එය ආරම්භ කරමු. මේ රටේ අද ජනාධිපති ධුරයත්, කැබිනට් ආණ්ඩු ක්‍රමයත්, පාර්ලිමේන්තුවත් මහජනයාත් අතර තියෙන පරතරයන් අඩු කරගනිමින් සෑම මන්ත්‍රීවරයෙක්ට පාර්ලිමේන්තුව තුළ එලෙස කටයුතු කළ හැකි කාරක සභා ක්‍රමය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තිබෙනවා. අපිට ගරු කතානායකතුමනි, ඒ සමගම මතුවෙන අනිකුත් ප්‍රධාන කරුණු සඳහන් කර තිබෙන කාරණාවල් වලින් කීපයක් පමණක් මම ප්‍රකාශ කරන්න කැමැතියි. මේ රටේ දේශපාලන පක්ෂ වශයෙන් මේ අභියෝග හමුවේ විශාල කර්තව්‍යයක් සිදු වී තිබෙන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රම අනුව ගමන් කිරීමයි. රටේ නීති හා සාමය යළිත් ස්ථාපිත කිරීම සඳහා යන ගමනේ සමහර අයට එය පිළිගත නොහැකි අමාරුකමක් දැනේ. නමුත් නීති හා සාමය ක්‍රියාත්මක නොකර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට ඉදිරියට ගමන් කරන්න බෑ. ඒ බව විශේෂව සඳහන් කරන්නේ පසුගිය කාල පරිච්ඡේදයේ ඇති වුණු මහජන හඬට සවන් දීමේ කාර්යයට අපි යොමු වී අතර මහජන විනාශයක් ඇති කිරීමේ ක්‍රූරකම් අපේ නීති හා සාමය මගින් කටයුතු කළ යුතු ක්‍රියා මාර්ග හැටියට අපි පිළිගන්නට සිද්ධ වෙනවා. අපේ මං කලින්ද සඳහන් කළ පරිදි ජනාධිපතිතුමාගේ කතාවේ ඉතා පැහැදිලිව සාධාරණව ආදායම් මාර්ග බෙදී යාම පිළිබඳ වැදගත් කොටසක් අන්තර්ගත කර තිබෙනවා. අපි මූණ දෙන ආර්ථික අභියෝග හරහා ගමන් කිරීමට නම්, සමාජය සංසුන් කර ගැනීමට නම් ආර්ථිකව අද මූණ දෙන පරතරය අඩු කර ගැනීමේ ක්‍රියා මාර්ගය දීර්ඝකාලීනව විසඳීමට ආරම්භයක් අද වහවහ කළ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර ආයත මූල්‍ය ආයතන සමග සාකච්ඡාවලදී ඉතා පැහැදිලිව අඩු ආදායම් ලබන ජනතාවගේ ප්‍රශ්නයන්ට සුවිශේෂව සහනයන් හා ඵලදායි අනාගතයක් නිර්මාණය කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමේ සාකච්ඡා වාරයේ එක කොටසක් බවට පරිවර්තනය කරගෙන එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ නිසා අපි හැරී බලමු. අද අපේ රටේ ජනගහනය වැඩි වී තිබෙන ආකාරය ගරු කතානායකතුමිනි, අද අපි මිලියන 25ක් ඉක්ම ගියපු රටක් හැටියටත් මේ මිලියන 25ක නිෂ්පාදනය හා ඒ වගේම සිදුවෙන නාස්තිය ගැන අලුතෙන් කල්පනා කළ යුතුයි. අපේ රටේ අවුරුදු 1960 ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 10යි. අවුරුදු 60ක් ගත වෙලා තිබෙනවා. අද මිලියන 20 පසුකොට අපි ගමන් කරමින් සිටිනවා. මම අහන ප්‍රශ්නය, අපේ රටේ සැලසුම් කරුවන්, අපේ රටේ මේවා ගැන තීරණ ගන්න අය මේ අලුත් ජනගහන වර්ධනය දිහා අපි කල්පනා කර බලා ඒ වර්ධනයන් අනුව මතුවෙන ඉල්ලුම, වර්ධනයන් අනුව මතුවෙන විවිධ සේවා පද්ධතියන් නිෂ්පාදනයට ඉඩකඩ සකසා ගැනීමට සැකසිය යුතුයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තු අමතා කළ කතාවේදී නවීකරණයට ඉඩ තබාගෙන ආයෝජකයන් ගෙන්වාගෙන අපේ විවිධ නාස්තිකාර වියදම් වලට ගොනු වී තිබෙන යම් යම් ආයතන යළි ප්‍රතිසංවිධානය කිරීමට ආයාචනය කරන අවස්ථාවේදී එහි වැදගත්කම ගැන අපේ අතර සාකච්ඡා එකඟතාවයන්ට පැමිණීමට පුළුවන්කමට අපි පැමිණ තිබෙනවා. අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට කැප වී තිබෙන බව ප්‍රකාශ වී තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවකට ගොඩනගන්නට සාකච්ඡා ආරම්භ කළා තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවකට හවුල් නොවෙන්නට යම් යම් කොටස් තීරණය කරන්නේ නම් එකඟතාවයන්ට බොහෝ දුරට දැන් පැමිණෙමින් තිබෙනවා. සර්වපාක්ෂික එකඟතාවේ අවම වැඩපිළිවෙලක් මේ අරමුදෙන් එහාට රට ගෙන යාමට එකඟතාවෙන් ක්‍රියාත්මක කිරීමට. එය පාර්ලිමේන්තුව හමුවේ තිබෙන තවත් වැදගත් බරපතල වගකීමක් හැටියට අපි පිළිගෙන කටයුතු කරන්නට මේ මඟ පෙන්වීම ජනාධිපතිතුමාගේ කතාවෙන් පැහැදිලි වෙනවා. ගරු කථානායකතුමනි, අපේ රටේ ජනගහනය වැඩි වුණාට අපේ රටේ භූමි ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. අපේ රටේ ජලය ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. ඉල්ලුම හමුවේ අපි අර්බුදයෙන් අර්බුදයට යනවා. ඒ වගේම අපේ අහස් තලය දූෂණය වෙමින් පවතිනවා. ඒ නිසා මේ අලුත් ප්‍රශ්න ඉදිරි කාලය සඳහා පසුගිය කාලයේ අපි ගත කර පැමිණි ඒ යුගයට වඩා වෙනස්ව අපි ඒට මුහුණ දීම සඳහා ඉතා පැහැදිලිව ජනාධිපතිතුමා පුනර්ජීවන වැඩස විදුලිය පිළිබඳ බලශක්තිය පිළිබඳ වැඩපිළිවෙල සඳහන් කර තිබෙනවා. මේ පාර්ලිමේන්තු කාලයක් කල් දමපු ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තු හා රට කාලයක් කල් දමපු ප්‍රශ්නයක්. ඒ නිසා වහ වහ එක්ව ඒ පිළිබඳ මැදිහත් වෙමු. මගේ මිත්‍ර ප්‍රවාහන අමතුමා මෙතන සිටිනවා. ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අද තිබෙනවා. අපිට ඩොලරේ යනවා තෙල් ගේන්න, ඩොලරේ යනවා ඩීසල් ගේන්න, ඩොලරේ යනවා හැම ඉන්ධන වර්ගයේ අපිට අවශ්‍ය දේ ගේන්න. නමුත් අපේ හරියාකාර ප්‍රවාහන ප්‍රතිපත්තියක් හෝ බලශක්ති ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඒ සකස් කර ගැනීමේ අභියෝග අපිට දැන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ජයග්‍රහණයට පිවිසෙන්න. නැත්නම් අනුකරණවාදයට ගොදුරු වී අනුගමනය කරන පිළිවෙත් තුළින් මේ අරමුදේ හමාරන් වෙන්නේ නැති බව විදේශ විනිමය සොයාගෙන යන රට රටවල්වල ඇති වී තිබෙන තත්ත්වයත් එක්ක හැම සාකච්ඡාවක්ම තීන්දු වෙන්නේ. ඒ නිසා ඉතා පැහැදිලිව අපට තිබෙන ඒ අනාගත වැඩපිළිවෙලට පිවිසිය හැකි ලෙසත් දැනට අනුගමනය කළ ඇති සමහර අනුකරණවාදී වැඩපිළිවෙල වලින් වෙනස් වී අපට ඔරොත්තු දෙන සංවර්ධනයකට අද ලෝකයේ කියා සිටින සංවර්ධනයට පිවිසීමට පුළුවන්කම ඇති
වෙනවා.
අනාගතය දිහා බලන අපි ජාතික සමුද්‍ර ප්‍රතිපත්තියකට සකස් කිරීමේ වැඩපිළිවෙලට ගැඹුරින් බැසිය යුතු කාල පරිච්ඡේදයේද ජීවත් වෙන බව සඳහන් කරන්නට කැමැතිය බව මේ ප්‍රකාශනයේ සඳහන් වෙනවා. මේ විවිධ මන්ත්‍රීවරු විවිධ අවස්ථාවල්වල මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. මෙවැනි පොදු එකඟතාවයන් මත කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම නියෝජ කථානායකතුමනි, අපේ රටේ ග්‍රාම නිලධාරි කොට්ටාස 14,500ක් මුල් කරගෙන අලුත් යළි රට ගොඩනැගීමේ ඉලක්කයට පිවිසෙන අලුත් සංවර්ධනයකට අපි ගමන් කළ යුතුයි. ආහාර නිෂ්පාදනය, පරිසරය, ඒ වගේම ජාතික නිෂ්පාදනයන් වැඩි කළ හැකි අවස්ථාවකට පිවිසෙන එවැනි ඒකාබද්ධ වැඩපිළිවෙලකට අද සකසුම සකස් වෙමින් තිබෙනවා. ඒ වගේම එහිදී කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය හා විවිධ වැවිදි කර්මාන්ත හා ආයෝජනයන්ගේ සහයෝගයෙන් අපේ රටේ විදේශ විනිමය වැඩි කර ගැනීමට පුළුවන්කමට අවතීර්ණ වෙන්නට පුළුවන් වෙයි කියලා මම මේ අවස්ථාවේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ භාර අමාත්‍යවරයා හැටියට සඳහන් කරන්නට උනේ. කරුණ නියෝජකාරක සභාපතිතුමනි, අපේ යාබද ඉන්දියාව ගැන එතුමා පැහැදිලිව ඉන්දියාව ලබා දෙන සහයෝගය අපි යාබද රටක් විදිහට පමණක් නොව අද අවුරුදු 75ක නිදහස් සංවත්සරයට ඉන්දියාව පිවිසෙනවා. අපේ රට එන අවුරුද්දේ 75 වෙනි නිදහස් සංවත්සරයට පෙරසෙනවා. චීනය ඊළඟ අවුරුද්දේ 75 වෙනි නිදහස් සංවත්සරයට පිවිසෙනවා. පසුගිය සතියේ මා සඳ කියවුවා බ්‍රිතාන්‍යයේ හිටපු ජනප්‍රියමා ග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලයා මැතිතුමාගේ ප්‍රකාශනයක් සමුළුවකදී ඉදිරි ආර්ථිකයේ ආසියාවේ කේන්ද්‍රස්ථාන ආර්ථිකයක් බවට ලබන වර්ධනයට අපි දැඩි අවධානය හා උනන්දුව දැක්විය යුතුයි කියලා මම මේ සඳහන් කරේ. මේ වැදගත් ක්ෂේත්‍රයන් තුළ ඉන්දියාව ලෝකයේ විශාලතම ජනගහනය බවට දැන් පරිවර්තනය වෙනවා. එය හුදෙක් විශාලතම ජනගහනය පමණක් නොව විශාලතම වෙළඳ පොළක් බවටත් පරිවර්තනය වෙනවා. අපි දැකිය යුතු ක්ෂේත්‍ර හරහා එසේ එකට වැඩ කළ හැකි, එකට ආයෝජනය කළ හැකි මේ යෝධ ආර්ථිකයන් සමග කටයුතු කිරීමද අපේ අනිත් මිත්‍ර රටවල් මිත්‍ර ජාතියන්තර ආයතන සමග කටයුතු කිරීමේ ක්‍රියා මාර්ගයේ ඉතාම වැදගත් සාධකයන් බවට පරිවර්තනය වෙනවා. එනිසා ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේදී යලිත් වරක් මම විශ්වාසයේ නැමැති දැවන්ත ආයුධය කෙරෙහි රට ගමන් කරවන්නට පුළුවන් පාලන තන්ත්‍රයකට අපි එකඟතාවයෙන් පැමිණීමට පුළුවන් අවකාශයන් සාකච්ඡා කරමින් තිබෙන මොහොතේ පාර්ලිමේන්තුවට ඒ ජයග්‍රහණයන් වැඩි වැඩියෙන් පරිවර්තනය කර ගනිමින් පාර්ලිමේන්තුව සභාගව සංවර්ධනය ඒ වාගේම අලුත් බලාපොරොත්තු ඇති තරුණ ජනතාවට අලුත් බලාපොරොත්තු ඇති වැඩ කරන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ගත හැකි ලෙස අපේ තිබෙන ආයතන ඒ ලෙස සූදානම් විය යුතු බව සඳහන් කරන්න කැමැති. අපේ විශ්වවිද්‍යාල කරන ලද පර්යේෂණ මොහොමයක් තවමත් ක්‍රියාත්මක කරගන්නට බැරි වී තිබෙනවා. අපේ විශ්වවිද්‍යාලවලට ඒටත් වඩා පර්යේෂණ කරන්න පුළුවන්කම තිබෙනවා. අභියෝගයක් ජය ගැනීමට නම් ඒ කේන්ද්‍රස්ථාන සහභාගි කරවාගත් ඒ වාගේම අලුත් පරම්පරාවට බලාපොරොත්තු ඉටු කරගත හැකි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට අපි කැපවමු. එසේ සඳහන් කරමින් හුටාන වතෝ සති මතෝ අප මත්තස්ස යසෝවි වද්ධති. උත්සාහයෙන් නොපසු මටව කටයුතු කර යසස දියුණුව කරා ශ්‍රී ලංකාව ගමන් කරවමු. එසේ සඳහන් කරමින් මා ඔබට ස්තුතිවන්ත වෙනවා.
ගෝවින් සිටිගරු ග්‍රාමාත්‍යතුමනි, ගරු කෝවින්දන් කරුණාකරන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. 9යි
මිනිත්තු 9යි
10 minutes reduced to 1. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, 9வது பாராளுமன்றத்தின் 3வது கூட்டத்தொடரை வைபவ ரீதியாக ஜனாதிபதி அவர்கள் ஆரம்பித்து வைத்து உரையாற்றியிருந்தார். அவரது உரை மீதான ஒத்திவைப்பு வேளை விவாதத்தில் உரையாற்றுவதனை இட்டு மகிழ்ச்சி அடைவது மாத்திரமல்லாமல் என்னுடைய நீண்டகால நண்பர், 89 காலகட்டங்களிலே பக்கத்திலே அமர்ந்திருந்த பிரதமர் தினேஷ் குணவர்தன அவர்களுக்கு பின்னால் உரையாற்றுவதை இட்டும் மகிழ்ச்சி அடைகின்றேன். ஜனாதிபதியினுடைய கொள்கை பிரகடன உரையில் வடக்கு கிழக்கு மக்களுக்கு அரசியல் தீர்வை வழங்குவேன் என்று ஒற்றை வார்த்தையில் முடித்துக் கொண்டது போன்றே தோன்றுகின்றது. நாட்டில் பெரும் பொருளாதார நெருக்கடி உருவாவதற்கு முக்கிய காரணமாக இருக்கின்ற இலங்கையின் புறையோடி போன வடக்கு கிழக்கு தமிழ் மக்களின் இனப்பிரச்சினையை சிங்கள தலைவர்கள் பார்க்கின்ற பார்வை வினோதமானது. இப்போது ஜனாதிபதி சர்வகட்சி அரசாங்கத்திற்கு அழைப்பு விடுத்திருக்கின்றார். சர்வகட்சி அரசாங்கத்திடம் தமிழர்களின் கோரிக்கைகளில் முக்கியமானதாக இருப்பது நில அபகரிப்பை நிறுத்த வேண்டும், அபகரித்த நிலத்தை உடனடியாக விடுவிக்க வேண்டும், வடக்கு கிழக்கில் பௌத்த விகாரிகள் அமைப்பதை நிறுத்த வேண்டும், பயங்கரவாத தடைச்சட்டத்தை நீக்க வேண்டும், தமிழரின் பாரம்பரிய தாயக பிரதேசமான வடக்கு கிழக்கில் உள்ள இராணுவம் குறைக்கப்பட வேண்டும் என்பனவைகளாகவே இருக்கின்றன. அவற்றை விடவும் அரசியல் கைதிகளின் விடுதலை, காணாமல் ஆக்கப்பட்டவர்கள் தொடர்பான சரியான விசாரணைகள் நடத்தப்பட்டு உண்மை கண்டறியப்பட வேண்டும் போன்றவைகளே. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த நாட்டிற்கு சர்வகட்சி ஆட்சியே தேவை. இலங்கை சுதந்திரமடைந்த காலம் தொட்டே நடந்து கொண்டிருக்கின்ற தமிழ் மக்களின் உரிமைக்கான போராட்டத்திற்கு இதுவரை தீர்வில்லை. கடந்த கால வரலாறுகளை நாங்கள் திரும்பி பார்த்தோமானால், இலங்கை சுதந்திரம் அடைந்த காலமிருந்தே இலங்கையிலே தமிழ் மக்கள் இரண்டாம் தர பிரஜைகளாக பார்க்கப்பட்டார்கள். அதற்கான அவர்களுக்கான அநீதியும் நடைபெற்று கொண்டு வந்தது. சுதந்திரமடைந்த காலத்திலிருந்தே 49 டி எஸ் சேனநாயக்கா அவர்கள் கிழக்கு மாகாணத்திலே குடியேற்றத்தை ஹல்லோயா திட்டத்திற்கு ஊடாக நடைமுறைப்படுத்த முயற்சித்திருந்தார், நடைமுறைப்படுத்தினார். 1921 கிழக்கு மாகாணத்திலே இருந்த சிங்கள மக்களின் சனத்தொகை வெறும் 0.5%. ஆனால் இன்று அது 24% உயர்ந்ததற்கு திட்டமிட்டு ஏற்படுத்தப்பட்ட சிங்கள குடியேற்றங்களே காரணமாக இருந்தது மாத்திரமல்ல, 1956 சிங்களம் மட்டும் என்ற சட்டம் கொண்டு வரப்பட்டது. அன்றிலிருந்து தமிழர்கள் அகிம்சை ரீதியாகவும் இன்று வரை ஆயுத ரீதியாகவும் போராடி இன்று ஒரு ஜனநாயக போராட்டத்திலே இருக்கின்றார்கள். ஆனால் பண்டா செல்வா ஒப்பந்தம் ஒன்று நடைபெறும் போது ஜே ஆர் ஜெயவர்த்தனா தலைமையிலே கண்டி யாத்திரை புத்த பிக்குகளுடன் சென்றிருந்தார். மீண்டும் டட்லி செல்வா ஒப்பந்தம் நடைபெறும் போது ஸ்ரீமாவோ பண்டார் நாயக்கா அவர்கள் அதை எதிர்த்திருந்தார். 2000 சந்திரிகா அம்மையாரின் ஆட்சியிலே நீலன் திருச்செல்வம், ஜி எல் பீரிஸ் போன்றவர்களின் முயற்சியினால் ஒரு தீர்வு பொதி உருவாக்கப்பட்டது. அந்த தீர்வு பொதி இன்று வரைக்கும் ஒரு நல்ல தீர்வு திட்டமாக இருந்தது என்று கூறிக்கொண்டிருந்தார்கள். அன்றைய அந்த தீர்வு பொதியை இன்றைய ஜனாதிபதி அவர்கள் பாராளுமன்றத்திலே எரித்திருந்தார். நாங்கள் இலங்கை இந்திய ஒப்பந்தத்தை தொடர்ந்து ஆயுத போராட்டம் நடத்திய தமிழ் இயக்கங்கள் போராட்ட இயக்கங்களில் கூடுதலானவை அரசியல் நீரோட்டத்தில் கலந்து கொண்டோம். 89 நடைபெற்ற பாராளுமன்ற தேர்தலிலே பங்கு பெற்றிருந்தோம். அன்றைய காலகட்டங்களிலே எம்இபியை பிரதிநிதித்துவப்படுத்தி கௌரவ பிரதமர் அவர்கள் 3 பாராளுமன்ற உறுப்பினர்களை இங்கு வைத்திருந்தார். நாங்கள் தமிழீழ விடுதலை இயக்கமாக அவரது வீட்டிற்கு சென்று அரசியல் தீர்வு திட்டம் சம்பந்தமாக நீண்ட நெடிய பேச்சுவார்த்தைகளை எல்லாம் அன்று நடத்தியிருந்தோம். நல்லாட்சி அரசாங்க காலத்தில் நீங்கள் பிரதமராக இருந்து தொடங்கி வைத்த முயற்சி பயனற்று போனது. உங்களுடைய ஜனாதிபதி பதவிக்காலத்தில் நீங்கள் கூறியிருக்கின்ற புதிய அரசியலமைப்பு மாற்றம் தமிழர்களுடைய பிரச்சனைகளை தீர்த்து வைத்தல் என்பது வெறுமனே பொருளாதாரம் சார்ந்ததல்ல என்பதை புரிந்து கொள்ள வேண்டும். புலம்பெயர் தமிழர்களின் பங்களிப்பினை பெற்றுக் கொள்வதென்பது தமிழர்களின் பிரச்சினைக்குரிய நியாயமான தீர்வு முன்வைக்கப்பட்ட பின்னரே சாத்தியமாகும் என்பது சிங்கள தலைவர்கள் அனைவருக்கும் புரிய வேண்டும். இல்லாது போனால் உங்களுடைய புலம்பெயர் தமிழர்களை உதவி கலைக்க முயற்சி பயனற்றதாகவே ஆகும். நாட்டில் ஏற்பட்டிருக்கின்ற பொருளாதார நெருக்கடியை சீர் செய்வதற்கான பல்வேறு வழிகளை ஜனாதிபதி அவர்கள் அவர்களது உரையிலே முன்வைத்திருக்கின்றார். அவை அனைத்துமே நடைமுறைக்கு வருமானால் பாராட்டத்தக்கதாக இருக்கும். திட்டங்கள் அனைத்தும் நடைமுறைப்படுத்தப்படும் போது மக்கள் நிம்மதி அடைய வேண்டும். மக்களுடைய அடிப்படை பிரச்சனைகளை தீர்த்து வைக்கப்பட வேண்டும் என்பதே எம்முடைய எதிர்பார்ப்பாகும். போராட்டக்காரர்களால் உருவாகி இருக்கின்ற இந்த மாற்றத்தை பாராட்டாமல் இருக்க முடியாது. ஆனால் போராட்டக்காரர்களை கைது செய்வதும் தடுத்து வைப்பதும் கடத்துவதும் கண்டனத்துக்குரியதாகும். இந்த கைதுகள் நெருக்குதல்கள் நிறுத்தப்பட வேண்டும். போராட்டங்கள் நடத்துவது ஜனநாயக உரிமை என கூறிக்கொண்டு அடக்குமுறையை மேற்கொள்வது கண்டனத்துக்குரியதாகும். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, வடக்கு கிழக்கை பொறுத்தவரையில் விவசாயம், மீன்பிடி, கால்நடை வளர்ப்பு என உற்பத்தி துறைகள் காணப்படுகின்றன. வடக்கை பொறுத்தவரையில் கிழங்கு உற்பத்தி, வெங்காய உற்பத்தி சிறப்பாக நடைபெறுகின்றது. அங்கு அறுவடை நடைபெறுகின்ற வேளை வெளிநாடு அதே உற்பத்திகளை இறக்குமதி செய்வதும் எமது விவசாயிகளுக்கான உரம் வழங்கல் புலனறுவை அனுராதபுர பிரதேசங்களிலே நேர அட்டவணைக்கு ஏற்ப நடைபெறுவதும் அவர்களுடைய அறுவடை காலத்திற்கு ஏற்ப நெல் சந்தைப்படுத்தல் சபை நெல்லை கொள்வனவு செய்வதும் விலை நிர்ணயம் நடைபெறுவதும் பாரபட்சமான விடயமாகும். இதில் மாற்றம் செய்யப்பட வேண்டும். இன்று யூரியா பசலை 65,000 மெட்ரிக் டன் இலங்கை வர இருந்தும் 40,000 மெட்ரிக் டன் யூரியா பசலை இலங்கைக்கு வந்திருக்கின்றது. அதிலே மட்டக்களப்பு மாவட்டத்திற்கு 216 மெட்ரிக் டன் மாத்திரமே அங்கு கொடுக்கப்பட்டிருக்கின்றது. அதற்கான காரணம்
கூறப்படுகின்றது,
மட்டக்களப்பு அம்பாறையிலே அறுவடை முடிந்துவிட்டது, விதைக்கப்படும் நேரம் அனுராதபுரம் புலனறுவை மாவட்டங்களிலே நடைபெறுவதாக கூறப்படுகின்றது. ஆனால் அடுத்த 25 மெட்ரிக் டன் வரும்போதும் பெரும்போக வேளாண்மை மட்டக்களப்பிலே தொடங்கப்பட்டுவிடும். எனவே பெரும்போக வேளாண்மை செய்வதற்காவது மட்டக்களப்பு அம்பாறை மாவட்டங்களுக்கு யூரியா பசலைகளை நீங்கள் கொடுக்க வேண்டும். நீங்கள் குறிப்பிடுகின்ற அரசியல் மறுசீரமைப்பானது முழுமையாக தமிழ் மக்களை இலக்காக கொண்டிருக்க வேண்டும். ஜனாதிபதி ஆட்சி முறை மாற்றம் பாராளுமன்ற ஆட்சி முறை குறித்தாக இருந்தாலும் தமிழர்களுடைய பிரச்சினைக்கான தீர்வை நோக்கியதாக அரசியல் மறுசீரமைப்பானது அமைய வேண்டும். மாறாக பெரும்பான்மை சமூகத்தையும் பௌத்த தேசியவாதத்தையும் அது மேலாண்மையையும் இலக்காக கொண்டதாக இருக்குமானால் நீங்கள் எதிர்பார்க்கின்ற தேசிய இணக்கப்பாடு சாத்தியமற்றதாகவே இருக்கும். இன்று இலங்கையின் நிலையை நாங்கள் கருத்தில் கொள்ள வேண்டும். இன்று பெட்ரோலுக்கு எரிவாயுக்கு மக்கள் வரிசையிலே நிற்கின்றார்கள். ஆனால் பாதுகாப்பு படையினர் இங்கே பாதுகாப்பு கொடுக்கும் நோக்கத்துடன் தமிழ் மக்களை அச்சுறுத்தும் நடவடிக்கைகளும் நடக்கின்றது. கடந்த 3/8/2008 இரவு 8:40 மணி அளவிலே கைதடி பலநோக்கு கூட்டுறவு சங்க எரிபொருள் நிரப்பு நிலையத்திலே முன்னாள் சாவகச்சேரி நகரசபை உறுப்பினர் தனபால சிங்கம் சுதர்சன் அவர்களது கழுத்திலே கைத்துப்பாக்கியை வைத்து ஒரு போலீஸ் உத்தியோகத்தர் மிரட்டியிருக்கின்றார். இந்த நிலைமை மாறுபட வேண்டும். இதற்கு மேலாக இன்று பொருளாதாரம் அதால பாதாளத்திலே சென்றிருந்தது. முன்னைய ஜனாதிபதி கோட்டபாய ராஜபக்சே அவர்களது மூடத்தனமான நடவடிக்கையின் காரணமாக இன்று பொருளாதாரம் அதால பாதாளத்திற்கு சென்றிருந்தாலும் அவர் நாட்டை விட்டு இன்று இருப்பதற்கு ஒரு நாடு இல்லாமல் இருக்கின்றார். அந்த வேளையிலே இந்தியாதான் இந்த நாட்டிற்கு பொருளாதார உதவியை வழங்கியிருந்தது. ஏற்கனவே கடன் வசதிகள் இந்தியாவால் கொடுக்கப்பட்டிருந்தாலும் இந்த பொருளாதார பாதிப்பு ஏற்படுத்தப்பட்ட போது கிரெடிட் லைன் மூலமாக கிட்டத்தட்ட 4 பில்லியனுக்கு மேலான பண உதவிகளை இந்த நாட்டிற்கு செய்திருந்தார்கள். எரிபொருள் உதவி, உணவு மற்றும் மருந்து பொருட்களை வழங்கியிருந்தார்கள். ஆனால் இன்று என்ன நடக்கின்றது? பூகோள அரசியலிலே இலங்கையை பகடக்காயாக சீனா பயன்படுத்துகின்றது. நாளை வர இருக்கும் அந்த கப்பல் இந்தியாவின் பாதுகாப்பிற்கு அச்சுறுத்தலாக இருக்கின்றது என்று இந்தியா கூறியிருக்கின்றது. அயல் நாடான
இந்தியா
நாங்கள் அதற்கு உறுதுணையாக இருக்க வேண்டுமே தவிர இந்தியாவை எக்காரணம் கொண்டும் பகைத்துக் கொள்ளக்கூடாது என்பதை கூறி விடைபெறுகின்றேன். நன்றி.